සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති පින්වත්නි මේ පින්වතුන් අදත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්න විමුක්ති ඥාන දර්ශනය ලබා ගන්නට උපකාර වන ආකාරයේ දහම් කරුණු කීපයකට කන්නමා ශ්‍රවණය කර සුතමේ ඥානය ලබා ගන්නට. මේ නිවන් මඟ විවෘත කර ගැනීමේදී අපි නිතරම දෙපැත්තක් දැකිය යුතුයි. දුවතා අනුස්සතිය තේරුම් අරගෙන වැඩිය යුතුයි. එනිසා බුද්ධ දේශනාවේ හැම තැනකම මේ දුවතා අනුස්සතිය එවනම් දුවි දේනම් වදාමි කියපු දේ විග්‍රහ කරලා තියෙනවා. මේ දුවතා අනුස්සතිය දුවිදේනං වදාමි කියපු දේ එමනම් මේ දෙපැත්ත බොහෝ ආකාරයකට ත්‍රිපිටකයේ සෑම සූත්‍රයකම මේ දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා. එක පැත්තක් පැවැත්ම සඳහා, අනිත් පැත්ත නැවැත්ම සඳහා. පැවැත්මට හේතුවන කාරුණා කාරුණුකාරණා තේරුම් නොගෙන නැවැත්මට උපකාරවන කරුණුකාරණා වෙන් කළා තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පළමු කොටම මේ පැවැත්මට හේතුවන කරුණුකාරණා විග්‍රහ කළා. ඒ පැවැත්ම නවත්ත ගන්න උපකාර වන කරුණු කාරණා ඊළඟට බොහෝ සූත්‍ර ධර්මවල විග්‍රහ කරලා තියෙනවා. මේ පැවැත්මට හේතු වෙන්නේ අකරණීය ධර්ම. නැවැත්මට හේතු වෙන්නේ කරණීය ධර්ම. එමනනම් පැවැත්මට නැවැත්මට දෙකටම මේ කරණීය අකරණීය දෙකම තේරුම් ගත යුතුයි. නිවන් මඟ විවෘත කර ගැනීමට මේ ද්වතාවේම දෙපැත්තම කරුණු දෙකම තේරුම් ගත යුතුයි. කළ යුතු දේ සහ නොකළ යුතු දේ. තමන්ගේ මනස මේ ධර්මකාරණා තේරුම් ගන්නකොට අර ධම්ම විචය සම්බොජ්ජංගේ එහෙම නැත්නම් චක්කු කරණී කියන තත්වයට පත් වෙනවා. දහම් ඇස පැහැදෙනවා. මේ දහම් ඇස පැහැදෙන්න නම් මේ දෙපැත්තම තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම මනසක් පාවිච්චි කරන මිනිහෙක් හැටියට, මිනිස්සු හැටියට මනස පාවිච්චි කිරීමේදී සෑම කෙනෙක්ම තම තමන් කටයුතු කරන්නේ මේ ලෝක ජීවත් වෙනකොට ක්‍රියා කරන කතා කරන සිතුවිලි සිතන හැම අවස්ථාවකම තම තමන් ක්‍රියා කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන දෙපැත්තම තේරුම් ගන්න ඕන. තමන් යම් වෙලාවක යම් හේතුවක් නිසා වචනයක් පාවිච්චි කරනකොට මේ වචනේ පාවිච්චි කිරීම යෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්ද අයෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්ද කියන එක තම තමන් විසින් තේරුම් ගත යුතුයි. යම් කිසි කෙනෙක් මේ වචනේ පාවිච්චි කරනකොට ක්‍රියාවක් කරනකොට සිතවිල්ලක් සිතනකොට යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන නම් ඒ පුද්ගලයා මේ නිවනට සුදුසු අරිය ශ්‍රාවකයෙක් වෙනවා. සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙනවා. යමෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා අසුතවත් පෝතුඥානික පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ තම තමන් කරන කියන හිතන සියලුම දේ තමන් කරනකොට කියනකොට හිතනකොට මෙහෙම දෙපැත්තක් තියෙන බව තේරුම් ගත යුතුයි. මේ දෙපැත්ත තමන්ගේ පැවැත්මට සහ නැවැත්මට දෙකටම උපකාර වෙනවා. වැරදි විදිහට ක්‍රියා කරනවා නම් පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ අපාය හෝ සතර අපාය හෝ අසඤ්ඤතලවල හෝ අර දෙව් මිනිස් සැප ලැබෙන යම් කාම ලෝකයක හෝ අතරමං වෙන්නට හේතු වෙනවා. ඒ සියල්ල අකරණීය ධර්ම හැටියටයි බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන්නේ. පැවැත්ම යම් තැනක තියෙනවා නම් එතැන ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම නියත වශයෙන් උරුම වෙනවා. එනිසා පැවැත්ම තුල අපි හිතන විදිහේ මේ සැපක්, මේ සුවයක්, මේ යහපතක් දිගටම පවතින්නේ නැහැ. නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බෑ. ඍෂිසේ මනාපසේ අපි හිතූ දේ හිතූ ආකාරයට සිද්ධ වෙන ලෝකයක් නැහැ. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා. එනිසා යම් දෙයක් තමන් ප්‍රිය ආකාරයට නොලැබෙනවා නම් එතනයි දුක උරුමන උපත ලබන උල්පත තියෙන්නේ. ඉතින් ඒක නිසා තමන් කල්පනා කරගන්න ඕන මේ දෙපැත්තක් ලෝකේ තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු දෙපැත්ත ප්‍රිය අප්‍රිය කියන වචන දෙකෙනුත් විග්‍රහ කරලා තියෙනවා. කරණීය අකරණීය වගේම ප්‍රිය අප්‍රිය කියන වචන දෙකෙනුත් බුදුහාමුදුරුව මේ පැවැත්මට හේතු වෙන කරුණු විග්‍රහ කරලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට කියන හයටම ප්‍රිය මනාප මිහිරි වූ දෙයක් තියෙනවා නම් එතෙන්දි ඇලෙනවා, අල්ලගන්නවා, සම්බන්ධ වෙනවා, උපාදානය කරගන්නවා, එක එකතු කරගෙන ගොඩ ගහගන්නවා. ඒ ප්‍රිය මනාප වූ මිහිරි වූ දේ, මధుර දේ. ඒ වගේම අප්‍රිය, අමිහිරි, අමනාප දේ පිළිබඳව කෙනෙකුගේ ගැටීමක් ඇති වෙනවා. අර ප්‍රියමනාප දේට ඇලීම තමයි අපි රාගය කියන්නේ. අප්‍රිය, අමනාප, අමිහිරි දේට ගැටීම තමයි ద్వේෂය කියන්නේ. එතකොට මේ ප්‍රිය අප්‍රිය තේරුම් ගත්තේ නැත්නම් යම් කිසි කෙනෙක් මේ කරණීය අකරණීය තේරුම් ගන්න පුළුවන් කමකුත් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්දී මේ ප්‍රියාප්‍රිය දෙකම රාගය, ద్వේෂය, මෝහය තුනම උපදවන දේ බව වෙන්කොල්ලා තේරුම් ගන්න ඕන. ඒ නිසා ප්‍රියා අප්‍රිය කියන දෙකට විරුද්ධ තත්ත්වයකුත් තියෙනවා. අපි යම් තැනක මේ ප්‍රිය සහ අප්‍රිය අතර උපේක්ෂාසිතකින් කටයුතු කරන්න පුළුවන් නම් ඒක නිවන. ඒක කරණීය ධර්මයක්. යම් ආකාරයක ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට ගැටෙනවා නම් ඒක අකරණීය ධර්මයක් හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මොකද හේතුව සියලු කර්ම සකස් වෙන්නේ ප්‍රිය දෙයට ඇලීමෙන් සහ අප්‍රිය දෙයට ගැටීමෙන්. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ දේශනා කරවදාල හැම තැනකම මේ ද්වතාවය දෙපැත්ත තියෙනවා. මේ දෙපැත්තේ ඉතාමත්ම වැදගත් කරුණු තුනක් බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර ධර්මවල දේශනා කළ තියෙනවා. මේ දෙපැත්ත තමයි නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ථ අනත්. මේක ත්‍රිලක්ෂණ හැටියටත් බුද්ධ දේශනාව විග්‍රහ කරලා තියෙනවා. මේ දෙපැත්තම තේරුම් ගත යුතුයි. අසුදත් පෘථග්ජන පුද්ගලයෙක් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට ප්‍රිය වූ දෙයට නිච්ච වෙනවා. ඉච්ච නිච්ච වෙනවා. පටිච්ච වෙනවා. අභිච්ච වෙනවා. අත්ථිච්ච ලාභිච්ච මරිච්ච මහේච්ච කියන තත්ත්වයේදී ඉච්ච එහෙම නැත්නම් මේ කැමැත්ත ඡන්දය ඉච්ච බවට පත් වෙලා නිච්ච වෙනවා. ඒක නිශ්චිත වෙනවා. ඒක ස්ථීර වෙනවා. ඒක නිසා මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යෑමේ ස්වરૂපයක් ගති ස්වභාවයක් ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා, සකස් වෙනවා, නිර්මාණය වෙනවා, ප්‍රභවය වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ තමන්ගේ හිතේ ඉපදුණු ඉච්ච පටිච්ච වීම නිසා නිච්ච වූ දේ තමන්ට රුචියේ මනාපසේ කැමැතිසේ පවත්වන්න නවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිච්ච වූ දේ නියත ස්වභාවයේ අනිච්ච දුක්ඛ විපරිණාම තත්වයට පත්වීම වෙනස් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මේක නියත ධර්මතාවය. ඒක නිසා යම්කිසි කෙනෙක් මේ නොදැනුවත්කම නිසයි ප්‍රිය මනාපදේට නිච්චසේ උපාදානය කරගන්නේ, අල්ලගන්නේ, ඇලෙන්නේ, එකතු කරගන්නේ, අයිති කරගන්නේ. එහෙම උපාදානය කරගන්නේ ආස්වාදයක්, සතුටක් විඳීමේ, පිනවා පිනවා කටයුතු කිරීමේ කැමැත්තක් තියෙන නිසා. නමුත් ඒ කිසිම දෙයක් අපිට දිගටම දිගින් දිගටම මතුවටත් මේ ඉච්ඡ නිච්ඡ කරගෙන ඒ ආකාරයට පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ දෙපැත්ත ද්වතාවයේ තේරුම් ගත්ත කෙනෙකුටයි අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥාව පජහති කරන්න පුළුවන්. දුක අනුපස්සනා කළා සුඛ සංඥාව පජහති කරන්න පුළුවන්. අනත්ත අනුපස්සනා කළා අර්ථ සංඥාව පජහති කරන්න පුළුවන්. පජහති කියන්නේ හිතේ ඇති වූ ඒ නිත්‍ය සුඛාත්ත අර සංඥාව නිසා ඇතිවන අරමුණ ආරම්මණය ඒ ආකාරයට පවතින්න පවත්වන්න පුළුවන්කමක් නැහැ කියන එක තමන් ප්‍රත්‍යක්ෂ කොට දැකීමයි දැනීමයි තේරුම් ගැනීමයි. එහෙම තේරුම් ගත්ත පුද්ගලයා එකට තදින් බැඳෙන්නේ නැ, නිබ්බිදා. ඒ නිසා තදින් ඇලෙන්නේ නැ, විරාග. ඒ දිගේ රෝධ කරන්නේ නැ, නිරෝධ. ඒක උපාදානය කරගන්න පටි නිසග්ග. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ යම් කිසි කෙනෙක් මේ ද්වතාවය තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට මේ පැවැත්ම සහ නැවැත්ම දෙක වෙන් කරලා තේරුම් ගන්න බෑ. පැවැත්ම තුලයි දුක උරුම වෙන්නේ, උපදවා ගන්න, නිර්මාණය වෙන්නේ, ප්‍රභවය වෙන්නේ. නැවැත්ම කියන තැන රාගය, ද්වේෂය, මෝහයයි නවතින්නේ. මේක හොඳට තේරුම් ගත යුතු කරුණක්. පැවැත්ම කියන්නේ රාගය, ද්වේෂය, මෝහය දිගින් දිගටම දිගින් දිගටම අලුතෙන් උපද්දවල සමුදය බිහි කරගෙන ඒ රාගය, ද්වේෂය, මෝහය දිගටම පවත්වාගෙන යෑම පැවැත්ම පවත්වාගෙන යෑමයි. නැවැත්ම කියන්නේ රාගය, ද්වේෂය, මෝහය යලි නූපදින ලෙස අනුපාද නිරෝධයෙන්ම අර ක්ෂයකිරි කපා දෙමි. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කිරීම කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. මේ දෙපැත්ත ද්වතාවය නිවැරදිව තේරුම් ගත්තොත්. ඉතින් ඒක නිසා පින්වතුනි, සෑම තැනකම අපි මේ ද්වතාවය තේරුම් නොගත්තොත්, දෙපැත්තක් තියෙන බව තේරුම් නොගත්තොත්, මේ නිවන් මඟට අවශ්‍ය වන්නා වූ කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. මේ ද්වතාවය තේරුම් ගත්ත කෙනෙකුට ඊට එහා ගිහිල්ලා තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සමත විපස්සනා, එමුණන්නම් සුද්ධ බුද්ධ, මේක දෙපැත්තක්. සමත කියන්නේ තාවකාලිකව මේ හිතේ ඇති වූ විස්සෝපය, කැළඹීම, කම්පනය තාවකාලිකව යටපත් කරගෙන යම් සුවයක් ලබන්න පුළුවන්. යදිදං සබ්බ සංකාර සමතු, ඒක සුවයක්. තාවකාලිකව කැළමුණු, විසුරුණු, විස්සෝප වූ, කම්පනයටපත් වූ සිත තාවකාලිකව යම් ආකාරයකට තදංගම විස්කම්බන හැටියට තාවකාලිකව යටපත් කරලා ඒ කැළමීම විස්සෝපය සමතයකටපත් කරගන්න පුළුවන්. ඒක ලෞකිකයි. ඒක මිනිහෙකුට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ වගේ සමතයටපත් කරගන්න ඒක අබුද්ධෝත්පාද කාලයක් තුලත් මේ මධ්‍ය මණ්ඩලයෙන් පිට අබෞද්ධ රටවල් වලත් ඕනම මිනිහෙකුට, මනසක් තියෙන කෙනෙකුට මේ යදිදන් සබ්බ සංකාර සමතෝ කියන මේ සමතයටපත් කරගන්නා ක්‍රමය තේරුම් ගන්න පුළුවන්, කරගන්නත් පුළුවන්. ප්‍රායෝගිකව ඒකෙන් යම් ආකාරයක සුවයක් ලබන්නත් පුළුවන්. හැබැයි මේ සුවය තාවකාලිකයි. අර කෙලෙස් රාගය, ද්වේෂය තාවකාලිකව යටපත් කිරීමෙන් ලබන සුවය. නමුත් බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ වගේ තාවකාලික පැලැස්තර දාලා තාවකාලිකව විස්කම්බන වශයෙන්, තදංගම වශයෙන් කෙලෙස් යටපත් කරලා ලබන තාවකාලික සුවයක් ලබන්නට මිනිසුන්ට කියා දෙන්නට නෙමෙයි. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ කෙලෙස් සහමුලින්ම සදහටම නැවත අනුපාද නිරෝධයෙන්ම කපා, සිඳ, උදුරා අයින් කිරීම සඳහා මඟ කියාදීමට. එනිසා මේකත් දෙපැත්තක්. මේ දෙකම සමත විපස්සනා, එහෙම නැත්නම් අනුපස්සනා දෙකම තේරුම් ගත යුතුයි යම් කිසි කෙනෙක් මේ මඟ, මේ මාර්ගචරියාව අපි සීල සමාධි ප්‍රඥා කියනවා, එහෙම නැත්නම් බණ භාවනා කියනවා. මෙතෙන්දී මේ මොන ආකාරයෙන් වචන පාවිච්චි කළත් දෙපැත්තක් තියෙනවා. හැම කෙනෙක්ම සමත විපස්සනා දෙකම කරන්න තේරුම් ගන්න ඕන. එකක් විතරක් කරලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. කිසිම තැනක බුදුහාමුදුරුවෝ මේ දෙකම විග්‍රහ කරලා තියෙනවා මිසක් එකක් විතරක් විග්‍රහ කරලා නැහැ. එක්කෝ සමත පුබ්බංගම විපස්සනා හැටියට විග්‍රහ කරලා තියෙනවා එක භාවනා ක්‍රමයකදී, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහයට අනුව. එහෙම නැත්නම් විපස්සනා පුබ්බංගම සමත හැටියටත් විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඊටත් වඩා වැදගත් ආකාරයට බුදුහාමුදුරුවෝ යුග නද්ද භාවනා හැටියට මේ දෙකම එකට ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයකුත් අනුදැනවා දාරලා නිර්දේශ කරලා තියෙනවා. ඒක ආයන මාර්ගය හැටියට. ඉතින් ඒක නිසා පින්වතුනි, හොඳට තේරුම් ගන්න ඕන තමන්ගේ විසුරුණු සිත, කැළඹුණු සිත, කම්පණයටපත් වූ සිත පැවැත්ම සඳහා උපකාර වන රාගය, ද්වේෂය, මෝහය යලි යලි මතුමතුත් නැවත නැවතත් ප්‍රභවය වෙන සිත ඉස්සෙල්ලා සමතයට පත් කරගන්න ඕන. ඒ සමතයට පත් කරගත්තට පස්සේ මේ භව උදුරා දමන්නට බුද්ධ කියන තත්ත්වයට පත් වෙන්නට අවශ්‍ය වන්නා වූ විපස්සනා අනුපස්සනා මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩන්න ඕන. හැබැයි මේ බුදුහාමුදුරුව මේ දෙකම එකටම කරන ක්‍රමය තමා අවසාන වශයෙන් සමත විපස්සනා දෙකම එකට කරන ක්‍රමයක් බුදුහාමුදුරුව නිර්දේශ කළා, අනුදැන වදාලා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ, මහා රාහුලෝවාද සූත්‍රයේ, තව බොහෝ සූත්‍ර වල. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දෙපැත්තක්ම තියෙනවා. තදංගම විස්කම්බන වශයෙන් හිතේ වර්තමාන මොහොත තුළ උපදින කෙලෙස් තාවකාලිකව යටපත් කරලා ලබන ලෞකික සුවයක් මිනිහෙකුට මේ පැවැත්ම තුළදිම ලබා ගන්න පුළුවන්. ඒවට කියනවා ධ්‍යාන, ඒවට කියනවා චේතෝ විමුක්ති, ඒවට කියනවා යම් ආකාරයක තාවකාලික සුවයක් ලැබීම කියලා. නමුත් ඊට වඩා එහා ගිහිල්ලා සදාකාලික සුවයක් ලබන ප්‍රඥා විමුක්තිය, එහෙම නැත්නම් මගඵල ලබන්නට උපකාර වන ක්‍රමයකුත් තියෙන බව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ තාවකාලිකව මිනිසුන්ට මේ දේව සැප, රාජ්‍ය සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබලා තාවකාලිකව අතරමං වන ක්‍රමයක් විග්‍රහ කරන්න නෙමෙයි. ඒ වගේම බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මිනිසුන්ව අපායෙන් ගලවා සුගතියට පත් කරන්නට පමණක්ම නෙමෙයි. ඒකත් එක පරමාර්ථයක්. නමුත් ඒක නෙමෙයි බුදු කෙනෙකුගේ මේ ධර්මයේ දේශනා කිරීමේ, මේ විග්‍රහය කිරීමේ ඒකායන පරමාර්ථය. සදාටම සදාකාලිකවම සතර අපායෙන් මුදවා පටිසෝතගාමි මාර්ගයට යොමු කිරීමයි, මඟ පෙන්වීමයි, පාර පෙන්වීමයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වීමේ ඒකායන පරමාර්ථය. ඉතින් ඒක නිසා පින්වතුනි මේ දෙපැත්තක් තියෙනවා කියන එක තේරුම් ගත්තට පස්සේ මේ පටිසෝතගාමි මාර්ගයක් තියෙනවා, ඒ වගේම අනුසෝත ගාමි මාර්ගයක් තියෙනවා. දැන් මේක දෙපැත්තක්. මෙතෙක් කල් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ජීවත් වුණු ජීවත් වන හැම කෙනෙක්ම මේ අනුසෝත ගාමි මාර්ග පටිපදාවක් පිළිවෙතක් අනුගමනය කරලා තියෙනවා. අනුසෝත ගාමි කියන්නේ මේ ගමන දිගින් දිගටම අලුතෙන් පවත්වගෙන යන්නට අලුතෙන් වර්තමාන මොහොත තුල අනුසය උපදවා ගන්න ක්‍රමය අනුසෝත ගාමි. අනුසය අලුතෙන් උපදිනවා නම් ඒක අනුසෝත ගාමි පටිපදාව. මේ අනුසෝතගාමි පටිපදාව අනුගමනය කරන කෙනෙකුට දිගින් දිගටම එක්ක දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, කාම ලෝකවල, සුගති ලෝකවල එක පැත්තකිනුත්, එහෙම නැත්නම් අර දුගතිවල සතර අපායේ හෝ අසඤ්ඤතලවල හෝ ඉදිරියට උපත ලබන්නට උපකාර වෙනවා අනුසෝතගාමි මාර්ගය අනුගමනය කරන සියලු පෘථග්ජන සත්ව කොට්ටාස වලට විඥාණයෙන් කටයුතු කරන. එනිසා මේ අනුසෝතගාමි මාර්ගය තේරුම් ගත්ත කෙනෙකුට පටිසෝතගාමි මාර්ගයකුත් තියෙන බව තේරුම් ගන්න ඕන. ඒ පටිසෝතගාමි මාර්ගයේදී කරන්නේ මේ පැවැත්ම අවසන් වන්නට අවසන් කරන්නට උපකාර වන්නා වූ අනුසය න අනුසේති කිරීමයි. එමනනම් මේ මාර්ග චර්යාව පිළිවෙත නිවැරදිව දැන අනුගමනය කිරීමයි. තවත් ක්‍රමයකින් වචන වලින් කියතොත් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නට නිරත වීම නියත වශයෙන්ම කටයුතු කිරීමයි. ඉතින් ඒක නිසා යම් කෙනෙක් පටිසෝතගාමි මාර්ගය යනවා නම් ඒ පුද්ගලයා මේ භව උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය කරගෙන යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මාර්ග දෙකක් තියෙනවා. පාරවල් දෙකක් තියෙනවා. මේ පාරවල් දෙකේ හොඳටම විග්‍රහ කරලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට මේ අරිය ධ්‍යාන සහ අනාරිය ධ්‍යාන කියලා දෙකක් පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. මේ රිය ගමන අත්තරින්නට උපකාර වන බුද්ධ පාක්ෂික ධර්ම, බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නේ අරිය ධ්‍යාන ලැබීමෙන්. ඒ වගේම අනාරිය ධ්‍යාන ලබන්න පුළුවන් එතෙන්දී කීයටවත් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්නේ නැහැ. ධ්‍යාන ලැබෙනවා, චේතෝ විමුක්තිය ලැබෙනවා, අභිඥා ලබන්න පුළුවන්. ඒ වගේම ලෞකික වශයෙන් තාවකාලිකව ලෞකිකත්වයේ තුලදී සුවයක් ලබන්න පුළුවන්. ඒක නිසා මේ තාවකාලිකව ලෞකිකත්වයේ තුල ලබන සුවය අර අනරිය ධ්‍යානවලිනුත් ලබන්නට පුළුවන්. ඒ දැන් මේ ආර්ය ධ්‍යානවලදී එහෙම ලෞකික සුවයක් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනදී මේ නිවන් මඟ පූර්ණ කරගන්නට උපකාර වන්නා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නටයි අර අරිය ධ්‍යාන උපකාර වෙන්නේ. එතෙන්දී ඒ සුවයේ, ඒ ධ්‍යාන සුවයේ දවා දපලා තපලා ඒ සුවයෙන් මත් වෙන්න කල්පනා කරන්නේ නැහැ. එනිසා ඒ දැපීම තැපීම කරන්නේ නැහැ අරිය ධ්‍යාන ලැබූ උත්තමයා. නමුත් අනරිය ධ්‍යාන ලැබූ පුද්ගලයා ඒ ධ්‍යානයේ සුවයක් ලබලා මත් වෙලා ඒ ධ්‍යානය තුළ තපනවා දපනවා. එනිසා එතන අතරමං වෙන්න හේතු වෙනවා. මේක තේරුම් ගත්තට පස්සේ මේ ධ්‍යානසුවය දෙපැත්තක් තියෙන බව තේරුම් ගත්තට පස්සේ මේ සීලය පිළිබඳවත් දෙපැත්තක් තියෙනවා. එකක් මේකේ උපසම්පන්න සීලය, අනුක අනුපසම්පන්න සීලය. තවත් ආකාරයට මේ පරියාපන්න අපරියාපන්න සීලය හැටියටත් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අනරිය සීලය, අරිය සීලය කියලා විග්‍රහ කරලා තියෙනවා. පරාමත්ත පරමත්ත හැටියටත් අපරාමත්ත හැටියටත් දෙපැත්ත පටිසම්භිදාමග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. එනිසා පින්වතුනි, මේ සීලයත් යම් ආකාරයක ලෞකික වශයෙන් සමාදන් වන සීලයක් හැටියට අර මේ සීලබ්බත පරාමාසයට වැටෙන සීලයකුත් තියෙනවා. නිවනට උපකාර වන සංවරට්ටේන සීලං කියන තත්ත්වයකුත් තියෙනවා. සීලේ දෙපැත්තක් තියෙනවා. උපසම්පන්න සීලය අනුපසම්පන්න සීලය හැටියට තමා මේ දෙපැත්ත බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන්නේ. මේ උපසම්පන්න සීලය කියන්නේ උපසම්පජ්ජ විහෙරති කියන වචනේම අර්ථයෙන් විග්‍රහ කරලා තියෙනවා. උප කියන්නේ අප කැප වෙලා කටයුතු කරනවා. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. පජ්ජ විහෙරති කියන්නේ පහදා ඉවත් කර අස්කල පිරිසිදු තත්වයට අර චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවර්ථති කියන මේ පියවර හය පූර්ණ කරගන්නට උපකාර වන සීලය උප සම්පජා සීලය. ඒ ආකාරයට සිදු නොවන ඒ චක්කුකරණී නොවන ඥානකරණී නොවන උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන තත්ත්වයන්ටපත් නොවන සීලය අනුපසම්පන්න සීලය. එනිසා බුදුහාමුදුරුව මේ සීලය පිළිබඳවත් බොහෝ අවස්ථාවල විවිධ ආකාරයෙන් දෙපැත්තක් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ඥාන පිළිබඳවත් බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා දෙපැත්තක්. මේ පැවැත්ම ලෝකයේ පාර්ථාගෙන යන්නට උපකාර වන ඥාන කොටසකුත් තියෙනවා. මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාර කරගත හැකි කරගත යුතු බුද්ධ ඥාන කීප සාරසියකුත් තියෙනවා. ඒ වගේම මේ විඥානය ප්‍රඥාව හැටියටත් බුදුහාමුදුරුවෝ දෙපැත්තක් මේ ඥානයේ විග්‍රහයක් කරලා තියෙනවා. විඥානය කියන්නේ විකෘති වූ, විෂම වූ, විවිධ තත්වයට පත්වන්නා වූ, විෂම තත්වයට පත්වන්නා වූ, පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන බලයක්, වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් උපදින යම් දැනුම් සම්භාරයක් එකතු කරගන්නට උපකාර වන දේ විඥානය. ඒ වගේම ප්‍රකෘති වූ, පරම පිරිසිදු වූ තත්වයට හිතපත් කරන, හිත පිරිසිදු කරන ඥානය පඤ්ඤා ප්‍රඥා. ඉතින් ඒක නිසා මේ දෙපැත්තම මිනිස්සේ කැටියට මිනිහේ කැටියට තේරුම් ගත යුතුයි. මේ දෙපැත්ත විශේෂයෙන්ම සීල සමාධි පඤ්ඤා තුනේ දෙපැත්තක් තියෙන බව තේරුම් ගත්ත කෙනෙකුට පමණයි සීලේති පරිවට්ටය, සමාධියේ ත්‍රිපරිවට්ටය, ප්‍රඥාවේ ත්‍රිපරිවට්ටය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ මහා චත්තාරීසක සූත්‍රයේදී මේ සම්මා අංග 8ක් දුවි දේනං වදාමි කියලා විග්‍රහ කරලා තියෙනවා. ධ්‍යාකාර. දැන් මේ සම්මා කියන වචනයෙන් බුද්ධ භාෂිතේ බුද්ධ දේශනාවේ පෙන්නලා දීලා තියෙන ක්‍රියාකාරකමක්, මේක ක්‍රියාකාරකමක් දෙපැත්තක් තියෙනවා කියලා මහා චත්තාරික සූත්‍රයේ මූලිකමම මුල් පේළියම විග්‍රහ කරලා තියෙනවා. මේ ලෞකික සම්මා අංග 8ක් සහ ලෝකෝත්තර සම්මා අංග 8ක් තියෙනවා කියලා මේ දෙක දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ දෙකම තේරුම් නොගත්තොත් තම තමන් මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ආදී කොට ඇත්ත සම්මා සති, සමාධි, සම්මා ඥාන මේ ආදී කොට ඇත්තා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දෙයාකාරයි කියන එක තේරුම් ගන්න ඕන. තමන් මේ අනුගමනය කරන ප්‍රතිපදාවෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොයි පැත්තද පූර්ණ වෙන්නේ කියන එකත් තමන්ට තේරුම් ගන්න තරමට දැනීමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ සම්මා අංග එකක් තියෙනවා ලෞකික සම්මා අංගාට පුඤ්ඤ භාගියා උපදි විපක්කා ආසව ආසව සහිත වූ පුඤ්ඤ භාගිය පුඤ්ඤාභිසංකාර කරලා ඒ පින්ඵල විපාක පුණ්‍ය කර්මයකට හේතු වෙන උපාදානය කරගත්ත විපාක උරුමවන තත්වයක් තියෙනවා ලෞකික සම්මා අංග 8දී. එනිසා මේ ලෞකික සම්මා අංග 8ම බුදුහාමුදුරුව මහා චත්තාරීසක සූත්‍රයේ ඉතා දීර්ඝ වශයෙන් වචනින් වචනේ අරගෙන විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර මග්ගංග වූ අනාසව වූ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගැනීමෙන් පමණක්ම සාක්ෂාත් කරගත හැකි වන ලෝකෝත්තර මාර්ගාංගාටකුත් තියෙන බව බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතෙන්දි එක නිරාමිස සුවයක් ලබන නිරාසව වූ අනාසව වූ ලෝකයෙන් එතර වෙන මාර්ග අංග 8ක් හැටියටයි මේ මහා චත්තාරීසක සූත්‍රයේ මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරලා එතෙන්දි ඒ ලෝකෝත්තර මාර්ගාංගාට නිවනටම උපකාරවන දෙයක්. නමුත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අර පුණ්‍ය භාගීනම් උපදි විපක්කානම් ආසව සහිතනම් එතෙන්දි නිවනක් නැහැ. එනිසා මේ ද්වතාවයේ තේරුම් නොගත් කෙනෙකුට මේ සම්මා අංග 8 විතරක් නෙමේ වෙන කිසිම නිවනට උපකාර වන සීල සමාධි ප්‍රඥා ආදී කොට ඇත්තා වූ ත්‍රිසිකාම තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා පින්වතුනි සෑම තැනකදීම බුදුහාමුදුරුවෝ සියලු ධර්මතාවයන් දෙපැත්තකට බෙදලා විග්‍රහයක් කරලා තියෙනවා. මේ දෙපැත්ත සමස්තයක් වශයෙන් වචන දෙකකින් විග්‍රහ කරලා තියෙනවා සුව අසුව දහසක් ධර්මයේ කියලා. සුව ධර්මය අසුව ධර්මය. සුව අසුව ධර්මය හැම දෙයකටම හැම තැනකටම හැම කෙනෙකුටම හැම අවස්ථාවකටම යොදා ගන්න පුළුවන් ධර්මතාවය. ඒ නිසා දහසක් කිව්වා කෙලවරක් නැතුව හැම තැනකටම හැම දෙයකටම යොදන්න පුළුවන් නම් මාගදී භාෂාවේ තෙන්ට කිව්වා දහසක් කියලා. ඒ නිසා මේ ධර්මතාවය සුව අසුව දහසක් ධර්මය. මේක 84000 කියන සීමාවක් පනවල තියෙන පස්සේ කාලෙක අටු ආකාර. නමුත් බුදුහාමුදුරුවෝ මේක සුව අසුව. එනිසා අර මැද තියෙන අයන්න ලොප් කළාම සුව අසුව කිව්වා. නමුත් මෙතන 84000 කියන අර්ථයක් ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ දෝතාවයේ තේරුම් ගත්ත කෙනෙකුට සුව අසුව. එනිසා බුදුහාමුදුරුව මේ දේශනා කරපු සුව අසුව දහසක් ධර්මය ඕනෑම තැනකට ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකට තේරුම් ගන්න පුළුවන් දෝතාවයේ තේරුම් ගත්තොත් පමණයි. දෝතාවයේ තේරුම් නොගත්ත කෙනෙකුට දෝතා අනුස්සතිය නොදන්නා කෙනෙකුට මේක ටිකක් තේරුම් ගැනීම අමාරු වෙන්න පුළුවන්. ඒකයි අර 84000 කියලා මේක පරිවර්තනය කළේ. අටු ආකාරයෝ අටුවා ලිව්වා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ දෙපැත්ත තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් තමන්ට මේ කරණීය කළ යුතු දේ සහ අකරණීය නොකළ යුතු දේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ පැවැත්ම සහ නැවැත්ම දෙක තේරුම් ගන්න පුළුවන්. මේ තේරුම් ගත්ත කෙනෙකුට මේ හේතුඵල කියන දෙක දෙපැත්ත නැවත තේරුම් ගන්න පුළුවන්. හේතුවක් නැතුව ඵලයක් නැහැ. මේකත් දෙපැත්තක්. හේතුවක් කරන්නේ තමන්, හේතුව යහපත් වෙන්නත් පුළුවන් අයහපත් වෙන්නත් පුළුවන්. හේතුව තමන්ට යහපත් වෙන්නත් පුළුවන් අනුන්ට යහපත් වෙන්නත් පුළුවන්. ඒකත් දෙපැත්තක් දුවතාවේ. ඒ අනුව හැම වෙලේම තමන්ටත් අනුන්ටත් යහපත් වන හේතු කිරීමෙන් හේතු බංගා නිරුජ්ජති කියන තත්වයට පත් වෙනවා. යම් ආකාරයක තමන්ට හෝ අනුන්ට හෝ අයහපත් හේතු කරනවා නම් හේතුම් පටිච්ච සම්භූතං කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධතාවය බිහි වෙන්නේ, සම්භූතං වෙන්නේ, සම්භවං වෙන්නේ, සමුදය උපදින්නේ අර හේතුන් පටිච්ච වන නිසයි. එනිසා පටිච්ච වීම තේරුම් ගන්න ඕන. මේ පටිච්ච වීමෙන් මිදී නිදහස් විය හැකි, නිදහස් විය යුතුයි, මේකත් තේරුම් ගන්න ඕන. න පටිච්ච. ඉතින් ඒක නිසා මේ හැම තැනකම බුදුහාමුදුරුවෝ මේ දෙපැත්ත විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. දෙපැත්ත නැති ධර්මතාවයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහේවත් ඇත්තේ නැහැ. මේ දෙපැත්ත තේරුම් ගත්ත, තේරුම් කරලා දීපු, විග්‍රහ කරපු ලොකුම මහා නිධාන සූත්‍රයේ තියෙනවා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය එක පැත්තකිනුත්, කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය තව පැත්තකිනුත්. එනිසා පැවැත්ම පවතින්නේ රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ, නිවන වැහෙන්නේ, සංසාර ගමනේ කොහේ හෝ අතරමං වෙන්නේ මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය වර්තමාන මොහොත තුල යම් කිසි පුද්ගලයෙක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. එනිසා මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ, වැදෑරුවේ මේ නිවන වැහෙන මාර්ගය පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු වන කරුණු කාරණා විග්‍රහ කරලා දෙන්නයි, පෙන්නලා දෙන්නයි. මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ කොතනකවත් නිවන ඇත්තේ නැහැ. හැම තැනකම තියෙන්නේ නිවන වහන ආකාරය. අර අවිද්‍යාපච්චයා සංකාර, සංකාරපච්චයා විඥාන, විඥානපච්චයා නාම රූප, නාම රූපපච්චයා සලආයතන, සලආයතනපච්චයා පස්ස, පස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදාන, උපාදානපච්චයා සම්භවಂತಿ, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. මේ සියලු තැන්වල, සියලු වචනවල තියෙන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදින ආකාරය පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරවන, හේතුවන, නිදානවන, ප්‍රත්‍යවන කරුණුකාරණා විග්‍රහ කිරීම. ඒක මිසක් එතන නිවනක් විග්‍රහ වෙන්නේ නැහැ, විග්‍රහ කරලා නැහැ. නමුත් කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය කියලා බුදුහාමුදුරුවෝ මහාවග්ගපාළියෙත්, විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේත්, තවත් බොහෝම තැන්වලත් විග්‍රහයක් කරලා තියෙනවා. මේ කුසල මූල කුණුමුල් තුන කෙලෙස් මුල් තුන රාග මුල ద్వේෂ මුල මෝහ මුල හිතෙන් උදුරා දමන්නට උපකාර වන ක්‍රියාකාරකම් රාශියක්. ඒකට කියනවා කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය. එතෙන්දි මේ නිවනට උපකාර වන ආකාරයට මේ රාග මුල ద్వේෂ මුල මෝහ මුල උදුරලා අර රාග බව ద్వේෂ බව මෝහ බව හිතෙන් සාමුලින්ම උදුරාස් කරන්නට උපකාර වන ධර්මතාවයන් විග්‍රහ කරලා පෙන්නලා දීලා පැහැදිලි කරලා ක්‍රියාත්මක කරන මාර්ගයත් ප්‍රායෝගිකව පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන මේ දෙපැත්තක් තියෙන බව තේරුම් ගත්තොත් තමන් මේ ජීවිතය දිගින් දිගටම පවත්වාගෙන මෙතෙක් කල් මේ සංසාර ගමනේ අද වෙනකන් දුක් විඳ විඳ මේ ආවේ මේ දෙපැත්තක් තියෙන බව පිරිසිදුව පැහැදිලිව තේරුම් නොගත්ත නිසායි ඒ දෙපැත්තෙන් කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම වෙන්කොට තේරුම් ගන්නට ඥානයක් නොතිබූ නිසා. එකයි දුප්පඤ්ඤස බව කියන්නේ. එකයි නොදැනීම කියන්නේ. එකයි අඥානකම් කියන්නේ. ඒ නිසා මේ දෙපැත්තක් තියෙනවා තමන් කතා කරන වචනවල ක්‍රියා කරන සිතුවිලි වල කාය සංකාර. ඒ නිසා බුදුහාමුදුරුවෝ ධම්ම පරියායක් හැටියට සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි විග්‍රහ කරලා තියෙනවා. කාය සමාචාරම් පාහං වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පහන් චිත්තූපපාදම් පහන් සංඥා පටිලාභම් පහන් ඒ වගේම ditthi පටිලාභම් පහන් අත්ථභාව පටිලාභම් පහන් කියලා හත් ආකාරයටම මේ දෙපැත්ත මිනිහෙක් හැටියට දවස තුල මුළු ජීවිත කාලය තුලම ක්‍රියාත්මක කරන සියලු කරුණු දෙපැත්තක් හැටියට විග්‍රහ කරලා දීපු සූත්‍රය තමා සේවිතබ්බා සේවිතබ්බා ධම්ම පරියාය සූත්‍රය. ඉතින් ඒක නිසා මේ තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ ආනපාන සති සමාධිය අස්සපස්ස කිරීම ආනපාන කිරීම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාමයි බුදුහාමුදුරුවෝ මජ්ඣිම නිකායේ ආනපාන සති සූත්‍රය දේශනා කරන්නට පෙර මේ ධ්වතාවය පිළිබඳව ඉතා පැහැදිලිව පිරිසිදුව මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ඒ වගේම තවත් සූත්‍ර ගණනාවකමත් මේ දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. මේ කරණීය අකරණීය විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මේ දෙපැත්ත තේරුම් ගත්ත කෙනෙකුට මේ ආර්ය මාර්ගයේ යන අරිය ශ්‍රාවක කෙනෙකුට තමන්ගෙම මේ ඇහැ කන නාසය දිව කය මන කියන හයම දෙයාකාරයකට ක්‍රියාත්මක කරන්න පුළුවන් බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ඇහැ ආයතනයක් හැටියට කන ආයතනයක් චක් ආයතනේ සෝත ආයතනේ ගාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතන හැටියට ආයතන හයක් හැටියට සලායතන හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ අහක යන කුණු කන්දල් එකතු කරන්නට අර ආගන්තුකේහි උපගිලිට්ටේන උපගිලිට්ටන් කියන ඒවා එකතු කරන්නට අර ඇහැකන නාසය දිවකය මන හයම ආයතන හයක් හැටියට කටයුතු ක්‍රියාත්මක කරනවා අසුතවත් පෝතුජනික පුද්ගලයෝ ධර්මය දැක්කේ නැති පුද්ගලයා. ඒ නිසා ඒ පුද්ගලයා දිට්ටිගත. දිට්ටි ගාන. දිට්ටි කාන්තාරං ඒ පුද්ගලයාට දිට්ටිය වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. සම්මා දිට්ඨියට පැමිණෙන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ ඇහැ ඉන්ද්‍රියක් හැටියට, කන ඉන්ද්‍රියක් හැටියට, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ ධර්ම අවබෝධයක්, ධර්මඥානයක්, කළ යුතු කරණීය, නොකළ යුතු අකරණීය දෙක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ ඇහැ කන නාසය දිව කය මන කියන හය තම තමන් පාවිච්චි කරන්නේ ආයතන හැටියටද, ඉන්ද්‍රිය ධර්මයන් හැටියටද කියන එක තීරණය කරන්න ඕන තමන්. ඒක තමන් විසින් දැනගෙනම කළ යුතු දෙයක්. මේක නොදැනුවත්ව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ මනස ඉන්ද්‍රියක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නම්, මන ඉන්ද්‍රිය, ඒ පුද්ගලයා ඒ මනසට අරමුණු වන සියලුම අරමුණ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සතෝව අස සති, සතෝව පස්ස සති. දෙපැත්තකට බෙදලා බලලා පෙරලා සුද්ධ පවිත්‍ර කරලා යහපද්දේ ගන්නවා සතෝව අස සති, අයහපද්දේ සතෝව පස්ස සති. ප්‍රහාණය කරනවා. පජාති පහනාති පස්ස. මේක තමයි ඉන්ද්‍රිය ධර්මවල ක්‍රියාකාරීත්වය. එහෙමනම් මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේවට අරමුණු වන අරමුණු තෝරලා බේරලා පෙරලා සුද්ධ පවිත්‍ර කරලා ඒවන් යහපත් නිවෙන අරමුණු, මිදෙන අරමුණු, විමුක්තියට උපකාර වන අරමුණු, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව ඉතින් උදුරා දමන්නට උපකාර වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභා, ද්වේෂ, අමෝහ, වීතරාගී, වීතදේශී, වීතමෝහි මේ වගේ යහපත් ක්‍රියාකාරකම් කරන්නට පුළුවන් මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. මනා යතනේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ මොකවත් කරන්නේ නැහැ. විඥාණයට ආහාර සොයාදීමට අහක යන කුණු කන්දල් මේ පංචස්කන්ධය ඇතුළට දොරවල් හයෙම අරගෙන ගොඩ ගහ ගන්නවා අනුසය ආසය හැටියට. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ ද්වතාවයේ දෙපැත්ත තේරුම් නොගෙන මේ තමන්ගෙම ඇහැ කන නාසය දිවකය ආයතන හැටියට පාවිච්චි කරනකොට ආයේ අලුතෙන් අර කුණු කිලුටු කෙලෙස් දේ අර ආගන්තුකේහි උපගිලිට්ටේන උපගිලිට්ටන් කියන හැටියට අර රාගය, ද්වේෂය, මෝහය දිගින් දිගටම පවත්වන ආනුසය දිගටම අලුතෙන් උපදවා ගන්නවා. ඒක නිසා පැවැත්ම දිගටම පවත්වගෙන යනවා. මේ සංසාර ගමනේ කොතන හරි අතරමං වෙලා උපදි උපදි මැරි මැරි ජීවත් වෙනවා. මේක සපයි කියලා. ඒකම තමයි පෘථග්ජන අසුතුවත් බව. ඒ වගේම මේ පැවැත්ම අවසන් කරන්න නම් මේ මනීන්ද්‍රිය පිරිසිදුව තේරුම් ගත්තට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, මේ පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් තමන් මේක හැම තැනකටම අදාළයි. කතා කරන වචනයකටත් අපි මේක කතා කළ යුතුද නොකළ යුතුද, කරණීයද අකරණීයද, මේක කතා කිරීම නිසා අපේ අධ්‍යාත්මික කිලුට වෙනවද පිරිසිදු වෙනවද, අනුන්ගේ හිත කිලුට වෙනවද පිරිසිදු වෙනවද, මේ විෂය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත පිරිසිදු වෙනවද කිලුට වෙනවද, මේව කල්පනා කරන්න. කල්පනා කරන්න පුළුවන් නම් ඕන කෙනෙකුට මේ සුව අසුව දහසක් ධර්මය තේරුම් අරගෙන මේ නිවන් මගට උපකාර වන්නා වූ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට ඉතාමත්ම පහසු වෙන බව මේ සියලුම පින්වතුන් පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුය. මේ ධර්ම දේශනාව ඒ සඳහාම සියලු පින්වතුන්ට උපකාරයක්ම වේවා. පින්වතුනි, පැයකවමන වෙලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදාගත්තා වූ මේ පින්වතුන්ගේ අවසාන යුතුකම් සහ පරමාර්ථය වෙන්නේ පින් අනුමෝදන් කිරීම, පින්දීම, පින් පැවරීම. එනිසා මේ පින්වතුන් සියලුම දෙනා සිහිපත් කරගන්න ඕන තමන්ගේ තුන්සිත පහදාගෙන ඒ තම තමන්ගේ යුතුකමක් වගකීමක් හැටියට සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරන්නට. එනිසා මේ සංසාර ගමනේ කවදා කොතනකදී මොනියම් ආකාරයකින් හෝ තම තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ, සම්බන්ධ වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට, මෞදි මෞපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවර ඥාති මිත්‍රාදීන්ට පින් දීලා, පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපකාර වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු දෙවියෝත් සසර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලු භූත ભેද විසාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස, ත්‍රිසං අපාගත සතර අපාගත සත්ව කොට්ටාස, අසඤ්ඤතල වල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්වයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව සියලු සත්වයන්ටත් පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු සත්වයෝ සතර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා සාදුකාරයක්ද. දැන් මේ පින්වතුන් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න ගාථාවන් කියන්න. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ගෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.